අපි අද ආරම්භයේ ඉඳලම කවි ගැන කතා කළා. අපේ සංස්කෘතිය ගැන කතා කළා. ඒ අතරේ මට හිතුණා මාර්ටින් වික්‍රමසිංහන් ජන කවිය ගැන හිතපු විදිය ඔබට කියන්න. වර්තමාන උගත් කවියෙකුට ගැමි සංස්කෘතියෙහි අංගයක් වන මිත්‍යා ඇදහිලි වලින් ආස්වාදයක් ලැබිය නොහැකිය. ඔහු ඒ ඇදහිලි තර්කයෙන් වටහා ගන්නට වෑයම් කරයි. තර්කයට හසුවන විට ඒ ඇදහිලි සුන්මුන් වේ. එහෙයින් ඒ ඇදහිලි ඔහුගේ ආගමික හැඟීමට එක් නොවේ. ඔහුගේ ආගමික හැඟීම දියුණු නොවේ. ස්තූපය, බුදු පිළිමය, බෝරුක යන සංකේතයන් වන්දනා මානනයෙන් ජනකවියා ලබන නිර්ව්‍යාජ පුණ්‍ය චේතනාව උගත් කවියා නොලබයි. ඔහුගේ සිත් ඇදෙන්නේ අභිධර්ම මතාන්තර කෙරෙහිය. වන්දනා මානනයත් මිත්‍යා ඇදහිලිත් නිසා ජනකවියා ලබන ආස්වාදයෙන් නිසා ඔහුගේ හැඟීම තියුණුවේ. ආගම, භාෂාව, සංස්කෘතිය, ජීවිතය යන හතරෙහි එකමිතිය ඔහු තම කලාත්මක අන්තර්ඥාණයෙන් දකි. බුද්ධියට අරිචි වුවද උගදුන්ගේ හදවත සසල කරන ගීතයක් හෝ අර්ථරසයක් ජනකවිහි ඇත. එයින් ආස්වාදයක් ලැබුණු කැමති උගතා මදක් තම බුද්ධිය මැඩගත යුතුය. තර්කය නොමැති වඳ මැහැල්ල ටිකකට සිතින් බැහැර කළ යුතුය. එවිට ජනකවියාගේ බසත් බෞද්ධ සංස්කෘතියත් ආගමික හැඟීමත් යන තුනෙහි ඒකමිතිය පිළිබඳ වැටහීමක් ඔහු තුළ ඇතිවෙයි. මේ වැටහීමත් ආස්වාදයක් නිසා සිංහල සංස්කෘතියත් ජීවිතයත් සමග බැඳී සිටින පොදු ජන බසෙහි ස්වාධීනත්වයක්, ව්‍යංජනා ශක්තියත් ඔහු දකි. හැම බසකටම ස්වාධීන සන්දර්භයක් ඇත. බසක් ඒ ස්වාධීන සන්දර්භය ලබන්නේ ඒ බස වහරණ ජනයාගේ සංස්කෘතිය අනුවයි. අපගේ භාෂාවටම හිමි ස්වාධීන සන්දර්භයක් ඇතැයි කියන්නේ මේ හෙයිනි. ඒ සන්දර්භය අපේ පද්‍ය, ගද්‍ය, කාව්‍යන්ට පිවිසෙයි. අපේ පොදු බසේ ස්වාධීනත්වයට අනුකූල සන්දර්භය ඇත්තේ සිංහල ජනකවියෙහිය. ජනකවි උගන්වෙන් අප උගහාගත යුතු දැනුම් දෙකක් ඇතැයි මම මීට පෙර කීවෙමි. එකක් බස හා සිංහල සංස්කෘතිය අතර ඇති ඒකමිතියයි. අනෙක සිංහල බසට හිමි සන්දර්භයට අනුකූල ස්වාධීන ගද්‍යපද්‍ය සන්දර්භයයි. සාහිත්‍යකාරයන් වශයෙන් අපගේ ස්වාධීනත්වය රැකගෙන නව ගද්‍යපද්‍ය කාව්‍යන් රචනයට මේ දෙක ගැන හොඳ වැටහීමක් අප විසින් ලැබිය යුතුය. වෙස්සන්තර ජාතකයේ යසෝදරාවත පුරාණ හිමගත වර්ණනාව තුන් සරණ යන ජනකවිවලින් මුල සිට අග දක්වා පළවන්නේ පොදු බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණ උන්ගේ සිතුම් පැතුම්ය. අමුණක් පමණ මල් අතුරපු යහන පුරා පමණක් එරුණි කුමරුට රන් කිරිතිසරා. කවදත් වරද නැති පින්කඳ යසෝදරා වරදක් බුදු බවට පැමිණේ අන්තරා. ජනකවියා මෙහිලා බස වහරන්නේ ව්‍යංග්‍ය අර්ථ දෙනසේය. අමුණ වීමනිනු පිණිසය. පුවක් අමුණට ගෙඩි 28,000කි. ජනකවියාගේ වහර නිසා අමුණ අලුත් අරුත් ලබයි. කවදත් වරද නැති පින්කඳ යන පද සිංහල සංස්කෘතිය පිළිඹිමු කරයි. කවදත් වරද නැති අරුද්දෙනු සඳහා නිමල්ද පින්කඳ යන අරුත් නගනු පිණිස පිවිතුරු පදයද ව්‍යවහාර කළෝය. උගත් කවීන් සකුකවි සමය අනුව ව්‍යවහාර කළ ඒ වචන පාඨකයා තුළ හැඟීම් දනවන්නේ නැත. කවදත් වරද නැති යන පද සිංහල බසේ ස්වාධීන සන්දර්භයට උචිත වහරකි. ඒ පද කියවන පාඨකයා තුළ ඇතිවන්නේ සිංහල සංස්කෘතිය අනුව වැඩුණු බිරිඳකගේ ගුණාංග කිහිපයකි. පාඨකයාගේ හද පිනවා සසල කරන හඬක්කා අරුතක් පින්කඳ යන පදවල ඇත. තිසරා මේ පදෙහි යෙදී තිබෙන්නේ සංකේත පදයක් ලෙසය. මහණ වන්නට සිතන සිදුහත් කුමරු තම පුතා සමග නිදන යසෝදරාව දකි. ඒ අවස්ථාවෙහි සිදුහත් කුමරුට සිහිවන්නේ මාතෘ ප්‍රේමය හා ධාරක ප්‍රේමය යන දෙකයි. පමණක් එරුණි කුමරුට රන් කිරි තිසරා යන පදය පාඨකයා තුළද ඒ හැඟීම් දනවයි. ශෘංගාර හැඟීම් දනවන පියයුරු එතනට අනුචිතය. ජනකවියා මෙයින් පළ කරන උචිතානුචිත හැඟීම ඔහුගේ කලාත්මක අන්තර්ඥානය නිසා උපන්නකි. ඔහුගේ අන්තර්ඥානය ලැබුවේ සිංහල සංස්කෘතිය හා සිංහල බස සමග ඇති ඒකමිතිය පිළිබඳ හැඟීමත්, මිත්‍යා ඇදහිලි වලින් හා වන්දනාමානයෙන් තියුණු උණු පුණ්‍ය චේතනාවත් ඇසුරෙනි. උගත් ලේඛකයා මේ වැටහීම තම කලාත්මක අන්තර්ඥානයෙහි අවයවයක් කරගන්නේ විවේක බුද්ධියයි. අහස මේඝ වැහි වතුර ගලාගෙන බීත කරන ගල් පහුරක් ඇදගෙන වාත සුලංසෙල් කඳු ගුගුරාගෙන වසවතු එයි තද මේඝ මවාගෙන මදකුත් ඌ දෙස නොබලා වැඩහිඳ ඉන්දිකටුවෙන් ආ සෙනවට ඉර ඇඳ මුනිඳුගේ අනුහස් බුදුරැස් පෑතෙද මුනිදැහැනෙන් ආ සෙනයේ වැඩහිඳ. පුරාණ හිමගත වර්ණනාව නැමැති කාව්‍යෙන් උපුටා ගන්නා ලද මේ කවි දෙක සිරිපා කන්දේ ඉඳිකටුපාන හැඳින්වෙන තැනදී ජන කවියා කරන වර්ණනාවකි. කන්ද නැංග පසු මිනිසුන් තුළ ඇතිවන බියත් ඔවුන්ගේ සිත තැතිගන්වන අවට පෙදසත් බුදුන් හා හටනට ගිය මාර සේනාවත් එක්කොට සලකවනසේ ජන කවියා කරන වර්ණනාව කෙතරම් උචිතද. අත රන්වන් පය රන්වන් කිඳුරු ළඳේ, තුඩ රන්වන් මල් පෙතිගෝ මරයි බඳේ, අතරන් වලලු පයලන වලලු නද සොඳේ, අපේ දැන් නුවර දකින්නට යමු කිඳුරු ළඳේ. මා සඳකිඳුරු ජාතකයෙන් උදුරාගත් මේ පද්‍ය පොදු ජන බස ඉතා සුන්දර අරුද්වනිත කරනසේ ව්‍යවහාර කළ හැකි බව හෙළි කරයි. සිංහලයන්ගේ ජීවිතයටත් සංස්කෘතියටත් කැටපත් වන්නේ පොදු ජන බසයි. සිංහල බස හා සාහිත්‍ය සකු කවි සමයෙහිවත් ඉංග්‍රීසි කවි සමයෙහිවත් වහලුන් කරනු නොයිවසන ලේඛකයන් පොදු ජන බසත් වහරත් ජනකවියත් ජනකලා ශිල්පත් ලැබිව උගන්ම වටනේය. මේ උගන්ම නිසා ලේඛකයෝ තම තමුන්ගේ ප්‍රතිභාශක්තියින් හා උගත්කම්ද අනුව පොදු ජන බස නොයෙක් විදියෙන් වහරන්ට ශක්තිය ලබති. මේ කොටස ඔබට මා කීවේ විශේෂයෙන්ම කවි පිළිබඳ පුදුමාකාර ඇල්මක් උනන්දුවක් තරුණ පරපුර කෙරෙහි ඇති බව මට ඔබේ පණිවිඩවලින් දැනුණු නිසා. විශේෂම රංග මනුප්‍රිය සහෘදයා දිගින් දිගටම මේ කවි නව කවීන්ගේ අරුත් සමග මට එවනවා. ඒ නිසා මට හිතුණා මේ ජනකවී ආභාෂ ගැන මේ විදිහට ඔබට කියන්න. දැන් මං කැමති ඔබ ගිය සතියට රැගෙන යන්න. ගිය සතියේ මං ඔබට කිව්වා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී රෝගීව සිටි රෝහණ වීරසිංහයන්ගේ හැඟුම් අවුලුවා මම ගජමන්නෝනාගේ දෙනිපිටියේ නුගරුක නම් ඒ මధుර කාව්‍ය ඔහුගේ සර්පිනා ඇඟිලිතුඩු මගින් ඔහු හඬින් උරාගත් බව. එය ඔබ අහන්න ඇති. නමුත් මට හිතෙනවා එහි මාත්‍ර කොටසක් හෝ යලිත් ඔබ ඇහුවා නම් මෙය වඩා පැහැදිලි වෙයි කියලා. ඔබට ඊට පස්සේ මතකද මම මදන් මෝහන් සංගීතඥයාගේ ඒ රළු කටහඬ දැම්මා අහන්න දුන්නා. වීරසාරා චිත්‍රපටියේ ඔබ 2000 ගණන්වල ඇහුවේ 975 මියගිය මදන් මෝහන් 975ට පෙර මිමිනු සුන්දර තනු. ඒ තනු ඔහුගේ පුතා විසින් නවලෝකයට ගෙනාවා නව ගායක ගායිකාවන් ඔස්සේ අවුරුදු 30 ගණනකට 40කට විතර පස්සේ. මට හිතුණා එදා කිව්වා වගේම කිසිම සම්බන්ධයක් නැති වුණත් රෝහණ වීරසිංහයන්ගේ ඒ දලරලු ගායනය මා ඩැහැගත් ඒ ගායනය අද පරපුරෙන් අහන්න. එය ස්ඵුට වුණා. කපිල පූගලාරච්චි තරුණ සංගීතඥයා රෝහණ වීරසිංහයන්ගේ ඒ තනුව ඔහුගේ ගැයුම අපේ පරපුරේ ගායිකාවකට පුහුණු කළා. ඇය පුහුණුව ලැබිය යුතු ගායිකාවක් නෙමේ. ඇය ශිල්පදාන දෙන ගුරුවරියක් දැන් කථිකාචාර්යවරියක්. මං කැමති රෝහණ වීරසිංහයන් එදා දල රළු ලෙස මගේ හිතුවක්කාර කමට අනුකම්පිතව ප්‍රධානය කළ ඒ මధుර කවිය ඉන්දිකා උපමාලිගේ හඬින් ඔබට අහන්න දෙන්න. මෙයත් ගජමන් නෝනාගේ මధుර කවිගඟ වගේම ඔබේ හිතේ බුබුලුලාවි.
පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම තුරු පෙළ අවට සෙදීම යූත් සේවනල් ගන මේ කුලේ උදිලීම විහාඟුන් මතර